භවය කුමක්ද පුනර්භවය කුමක්ද කියන කාරණේ අපි මනසේ වටහා ගන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? පටිච්ච සමුප්පාදය තුලින් ධර්මාබෝධයක් ලබා ගත යුතුයි. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යන සේත බුද්ධ දේශනා පරිදි යමේ පටිච්ච සමුප්පාදයේ දැකීමෙන් තමයි ධර්මයේ දැකගන්නේ. ඒ උත්තම වූ ඒ ශ්‍රීසත් ධර්ම රත්නය දැන ගැනීමට තේරුම් ගැනීමට නම් භවය සහ පුනර්භවය කියන මේ කාරණා ඒ පටිච්ච සමුප්පාද ධර්මයට අනුකූලව අපි තේරුම් ගන්නට බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ කුමක්ද භවය කියන්නේ? කුමකටද පුනර්භවය කියන්නේ? මේ කාලේ වෙන විට බොහොම අර්ථ හැඟවිලා තියෙන්නේ. අපි වචන වශයෙන් භාවිතා කරගෙන ආවට අර්ථවත් වටහා ගන්නට බැයි නම් අපිට ධර්මාබෝධයක් ලබා ගන්නට ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ භවෝ ද්විදේන අති කම්ම භවෝ අති උප්පති භවෝ ආදී වශයෙන් දේශනා කරනවා. භවයේ දෙආකාරයි, උප්පති භවයක් තියෙනවා, කර්ම භවයක් තියෙනවා. අති කම්ම භවෝ කියන්නේ කර්ම භවයක් තියෙනවා, අති උප්පති භවෝ කියන්නේ උපපති භවයක් තියෙනවා. එහෙනම් මොකද අපි භවය කිව්වේ? අන්නේ කර්ම භවයට. එතකොට පුනර්භවය කොතන සිද්ධ වෙන්නේ? උපපති භවයක් සමග. දැන් මේ වචන කිව්වට තේරුම් ගන්න අමාරුයි එකපාර. අපි එකින් එක විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. කර්ම භවයක් හට ගන්නවා කියන්නේ කුමක්ද කියන කාරණේ අපි මිනිස්සෙක් උපමා කරගෙන, මිනිස්සෙක් මූලික කරගෙන අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඔය ටික තෝරාගන්න. අපි ඉස්සෙල්ලා පරිච්ඡ සම්පාදයට අනුකූලව යෙදෙන ආකාරය දැනගන්න බලමු. අපි තේරුම් ගමු සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළ අපි කරන හොඳ වැඩ සහ නරක වැඩ කියන මේ කාරණා දෙක කරනකොට මේ අනුව ඇතිවෙනා වෙනස ඉස්සෙල්ලා තෝරාගන්න ඕනේ. මානසිකත්වය කියන එක අපිට තේරෙනවා. මොකද මානසිකත්වයක් කියන්නේ කියන එක වැටෙනවා. පුද්ගලයා හොඳ විදිහට කියනකොට, හොඳ විදිහට කරනකොට, හොඳ විදිහට හිතනකොට, ඒ කියන්නේ යහපත් දේ ගැන යහපත් විදිහට හිතනකොට, කියනකොට, කරනකොට ක්‍රමක්‍රමයෙන් ඒ පුද්ගලයා හොඳ පුද්ගලයෙක් වෙනවා. අපි දන්නවා හොඳ පුද්ගලයා නම් හොඳ මානසිකත්වයක් ඇති වෙනවා, යහපත් මානසිකත්වයක් ඇති වෙනවා. දැන් යහපත් මානසිකත්වය කිව්වේ මොකද්ද? හොඳ වැඩ නෙමෙයි, හොඳ කතා නෙමෙයි, හොඳ ක්‍රියා නෙමෙයි, නැත්නම් හොඳ හිතවිලිත් නෙමෙයි. ඒ තුලින් ගොඩ නැගිච්ච මානසිකත්වය. ඒ නිසා ඒ පුද්ගලයාට කියන්න පුළුවන් අපි හොඳ පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ හැම කටයුත්තක්ම ඊට පස්සේ හොඳ විදිහටයි හිතට ඉන්නේ. යම් කිසි කටයුත්තක් කරන්න හිතනකොට, කියනකොට, ඒ වගේම කරනකොට ඔහුට නරක විදිහට කරන්න හිතෙන්නේ නැහැ. නරක විදිහට කරන්න කියත උට ඒ සඳහා ලැජ්ජාවක් බයක් ඇති වෙනවා. නරක වැඩ කෙරෙහි ලැජ්ජයි බයයි. මෙන්න මේ උතුම් ගුණයක් තමයි පාපේට ලැජ්ජා වෙනවා, පාපේට බය වෙනවා කියෙත් මේකයි. අන්න ඒ තත්ත්වයට මානසිකත්වයේ උදා වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? කොහොමද මේ මානසිකත්වයේ උදා වෙන්නේ? හොඳ විදිහට කියලා, හොඳ විදිහට කරලා, හොඳ විදිහට හිතලා. මොනවද හොඳ විදිහට කරනවා කියන්නේ? අපි දන්නවා දස පුණ්‍යක්‍රියා කියලා කොටසක් අපිට ආන්ට ලැබිලා තියෙනවා. අපි නිතර අහලා තියෙනවා. දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා, බණ අහනවා, ඒ වගේම ධර්ම දේශනා කරනවා, පිදේයුත්තන් පුදනවා, වතාවත් කරනවා. මේ ආදී වශයෙන් අපි කරන යහපත් වැඩ තියෙනවා. මෙන්න මේ වගේ අපි යහපත් වැඩ නිතර කරන්න පටන් ගන්නකොට යම්කිසි නරක මානසිකත්වයක අපි පෙර තිබුණා නම් එහෙම ඒ විදිහට හොඳ විදිහට හිතනකොට, කියනකොට, කරනකොට ක්‍රමක්‍රමයෙන් පුද්ගලයාගේ මානසිකත්වය සුද්ධභාවයටපත් වෙනවා. මානසිකත්වය හොඳ බවටපත් වෙනවා. පෙර තිබුණ නරක ගති අඩු වෙලා යනවා. යහපත් ගති මතු වෙලා එනවා. මෙන්න මේ ආකාරයෙන් හොඳ කෙනෙක් වුණා කියන වචනේ අපිට දැනගන්න පුළුවන්. දැන් ගතිය හොඳයි. දැන් අපිට පේනවා හොඳ බවටපත් වෙලා. යම්කිසි පුද්ගලයෙක් පෙර නරක බවටපත් වෙලා හිටියානම් ඒ නරක වැඩ කරලා. මොනවද නරක වැඩ කියන්නේ? ප්‍රාණඝාත කරලා, හොරමර වංචා කරලා, සුරාසූදු දුරාචාර කරලා, බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, ප්‍රලාප දුඩෝලා, එන ප්‍රලාප කියලා, ලෝභ සහගතව කටයුතු කරලා, ද්වේෂ සහගතව කටයුතු කරලා මෝහ සහගතව කටයුතු කරලා මෙන්න මේ කියන්නා වූ දස අකුසල් කියන මෙබඳු දේවල් අපි කරනකොට මේකට ආගම් ભેදයක් නැහැ කුලමල ભેදයක් ಜಾති ભેදයක් නැහැ කවුරු නමුත් මෙහෙම කරනවා නම් අපිට තේරෙනවා ක්‍රමක්‍රමයෙන් මේ මනස නරක් වෙනවා මනස නරක් වුණාම පුද්ගලයා නරක පුද්ගලයෙක් වෙනවා ඒකයි කිව්වේ ආගම් ભેදයක් මේකට නැහැ කුලමල ભેදයක් ಜಾති ભેදයක් මේකට නැහැ මේ විදිහට නරක විදිහට වැඩකොලොත් කාටා සිද්ධ වෙන්නේ නරක කෙනෙක් වෙන්න එන අපිට හොඳට පැහැදිලිව පේනවා ඒ පුද්ගලයාගේ ඇති වුණ බව මොකද්ද නරක බව යන් නරක බව ඇති වුණේ කුමක් නිසාද නරක වැඩ කරලා නරක විදියට හිතලා නරක විදියට කියලා එන හොඳ වෙන්න ඕන නම් මොකද කරන්න ඕනි නරක වැඩ අත්හැරලා හොඳ වැඩ කරන්න පටන් ගත්තාම දන් දෙනවා සිල් සමාදන් වෙනවා යහපත් ගුණෙන් මෛත්‍රී හිතින් භාවනා සිද්ධ කරනවා ඒ වගේම පින් දීම පින් අනුමෝදන් කිරීම බණ ඇහිීම බණ දෙසීම මේ වගේ යහපත් දේවල් පිදිය යුතුන් පිදීම වතාවත් කිරීම ගුණවතුන්ට ගරු කිරීම මේ ආදී හොඳ වැඩ කරනකොට මොකද වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මානසිකත්වය හොඳ වෙනවා හොඳ වුණාට පස්සේ මොකද වෙන්නේ අපිට අත්දකින්න ලැබෙනවා ජාති කුල ආගම් ભેදයක් නැතුව ඔහු හොඳ කෙනෙක් වුණා කියනවා මේ තත්ත්වය අපිට දැක් ගන්නට ලැබෙනවා මෙන්න නරක බවට පත් වුණා එක ක්‍රමයකින් හොඳ බවට පත් වුණා එක ක්‍රමයකින් අපිට මේ ස්වභාවයෙන්ම ලෝකෙ දකින්න පේන අත්දකින්න පුළුවන් දෙයක් දැන් අපි මේ ක්‍රමේ සිද්ධ වුණේ කොහොමද කියලා පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් තේරුම් ගත්තා නම් එහෙම අපිට හුඟක් ලේසි වෙනවා මේ ධර්ම න්‍යාය තේරුම් ගන්නට යමක් සිද්ධ වෙන්නේ හේතුඵල ක්‍රියාදාමයකට අනුව මුලින් පටන් ගන්නවා එක විදියකට ඒ පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් අනුපූර්ව ගලාගෙන ඇවිදිලා ඒ නරක බවට පත් වෙන තෙන්තකන් අපු වැඩ පිළිලක් තියෙනවා කරා සිද්ධාන්ත මාලාව අන්නේ සිද්ධාන්ති දැනගන්නට නම් පටිච්ච සමුප්පාදේ නැමැති සිද්ධාන්තයෙන් ඔය ටික දැනගන්න ඕනේ දැන් අපි පොඩ්ඩක් ඒ ගැන හිතලා බලමු මොකටද මේ කියන්නේ භවයේ හැදෙන හැටි තෝරාගන්න මොකද්ද භවය කියන්නේ කර්ම භවය කියන්නේ මොකද්ද ඒ කර්ම භවයේ ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්නටත් මේ බලාපොරොත්තු වෙන්නේ එහෙනම් කර්ම භවයක් හැදෙනකොට යම්කිසි මිනිසෙක් උපමා කරලයි මේ ගත්තේ පාසුව සඳහා මිනිසෙක් විසින් හිතෙන් කයෙන් වචනෙන් කර්මයක් සිද්ධ කරනකොට පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් සිද්ධ කරනකොට අන්නේ කරපු ක්‍රියාවලිය යම් සිද්ධාන්තයකට අනුකූලවයි සකස් වෙලා ඉන්නේ සිද්ධාන්තයකට අනුකූලව තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙතෙන්දී අපි දකින්න ඕනේ අවිද්‍යාව කිව්වේ මොකද්ද මෙන්න මුලටම ආයතරයක් අපි පෙර උගන්නපු එන පෙර දැනුවත් වෙච්ච පරිච්ඡසමුප්පාදී ඒ සිද්ධාන්තයන් පිළිබඳව නැවතත් සිහි කරගන්න ඕනේ මොකද්ද අවිද්‍යාව කිව්වේ ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ නැහැ සත්‍යය සත්‍ය ආකාරයෙන් වැටහෙන්නේ නැහැ ඒ නිසා අපි බහිනවා නිගමනයකට මොකද්ද නිගමනේ මේ ලෝකේ අපි ප්‍රිය කරන මනාප කරන පැවැත්මක් තියෙනවා නම් අන්නේ පැවැත්ම හරි හොඳ එකක්. ඒකේ පවතින එක හරි වටිනවා. ඒක අපි කැමැතිසේ පවත්වා ගන්න ඕනේ. ඒ වගේම එක හරි සැපසනීප සැපසහගත දෙයක්. ආස්වාද විඳගෙන ඉඳ සුදුසුයි නේද? ආත්මාදී වශයෙන් ඇතුළු කරගෙන ඉඳ සුදුසුයි කිය. නිත්‍යයි සැපයි ආත්මයි කියන මෙන්න මේ දෘෂ්ටියට අනුකූලව ඒ දෘෂ්ටියෙන් පිළිගලා හිටන් අපි ඒක ගන්න ගියොත් හරි වටිනා දෙයක් හැටියට පේනවා ඔය කියන ආස්වාද මොනවද මනවදන රූප මනවදන ශබ්ද මනවදන ගන්ධ මනවදන රස මනවදන පහස මනවදන ධර්ම ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය හයට ගෝචර වෙන යම් ආස්වාද ධනවන යම් අරමුණු වැද්ද අන්නේ අරමුණු පිළිබඳවයි මේ ප්‍රියයි මනාපයි යහපතයි හරි වටිනවා කියලා ඒවා තුළ පවතින එක ඒවා යලි යලිත් පවත්වන එක කොච්චර හොඳද කොච්චර ආස්වාදද කියලා මෙන්න මේ මානසිකත්වයක් ඇති වෙන්නේ කුමක් නිසාද ඒවායේ සාරත්වයක් තියෙනවද අසාරත්වයක්ද තියෙන්නේ කියලා ධර්මානුකූලව දැකලා සත්‍ය විනිශ්චය කර වහින්න බැරි වුණා නම් අන්නේ විලාදී ඇති වෙන දෙයක් තමයි ඒවා හරි හොඳයි කියනා වූ මුලා සහගත අදහස් මෙන්න මේකට කියනවා අවිද්‍යාවෙන් යුත් වුණා මේ අවිද්‍යාව පිළිබඳව පොදුවේ ගත්ත අදහස අවිද්‍යාව කියන්නේ විග්‍රහ කරගෙන යනකොට මහා සාගරයේ වාගේ පටිච්චසමුප්පාදී සෑම කර්ණක්ම විග්‍රහ කරනකොට මහා සාගරයේ බැස්සා වාගේ එන්නේ ඉන්නේ විග්‍රහ සහිතයි. එහෙනම් අවිද්‍යාව ප්‍රභේද සහිතයි. අවිද්‍යාවේ යම් යම් ස්වභාවයක් ඇද්ද ඒ ස්වභාවයට අනුකූලවයි ඒ සංඛාරයේවත් සිතිවිලි ක්‍රියාවදන් නැගින්ද පටන් ගන්නෙ. සාගසහගත දෙපැත්තට හිත නැඹුරුණා නම් සාගසහගත නම් අවිද්‍යාවෙන් බැහැපු නිගමනේ සාගසහගත අවිද්‍යාවක් හටගත්තා. එහෙනම් සිතිවිලි සාගසහගතයි ක්‍රියා සාගසහගතයි ඒ වගේම වදන් වචන සාගසහගතයි. ද්වේෂසහගත පැත්ත ප්‍රිය කරලා අවිද්‍යාවෙන් තීරණය කළා නම් ගැටිලා හැපිලා මම ජය ගන්නවා. ඒක තමයි ජයග්‍රාහී මාර්ගයේ මේ ආදි වශයෙන් අවිද්‍යාවෙන් ගත්තා නම් නිගමනයක්. ඒක ද්වේෂසහගත අවිද්‍යාව. එන අවිද්‍යාව බෙදිච්ච හැටි. බෙදුණු හැටි අපිට පේනවා. සාගසහගත අවිද්‍යාව අපි තෝරා ගන්න ඕනේ. අවිද්‍යාව අවිද්‍යාව කිව්වට හරියන්නේ නැහැ. විග්‍රහ කරලා එකින් එක බලාගෙන යනකොට මහා සාගරයට බැස්සා වාගේ අවිද්‍යාවේ ප්‍රභේද දකින්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආකාරය අපි ඉස්සෙල්ලා මේ මූලික වශයෙන් තරමද්දුරට විග්‍රහ කරලා අපි අරගන්නවා. මේ සංඛාර හරස් වෙනවා නැත්නම් හිතෙන් කයෙන් වචනෙන් යම්කිසි ප්‍රියමනාප දෙයකට බැඳිලා යම්කිසි ආකාරවත් ක්‍රියාත්මක වීමක් කරනවා නම් අන්නේ චිතිවිලි ක්‍රියාවදන් ක්‍රියාත්මක කරනවා නම් යම්කිසි අවිද්‍යාවේ තීර්ණයකට බැහැලා සාගයේ හොඳයි කියලා ද්වේෂයේ සාගත ඉන්න එක හොඳයි කියලා මේ ආදි වශයෙන් බෑපු නිගමනයක් තියෙනවා නම් අන්නේ නිගමනයේට අනුකූලව ඔහු කටයුතු කරගෙන යනවා. පුණ්‍ය කටයුතු වලට හෝ පාප කටයුතු වලට මේ ආකාරයෙන් බැලලා අපි කටයුතු කරගෙන යනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? අවිද්‍යාවෙන් යුක්ත වේග නිගමනය කරා නම් මෙසේ පැවැත්ම හොඳයි කියලා හොඳින් හෝ නරකින් හෝ පැවැත්ම හොඳයි කියලා නිගමනය කළා නම් අවිද්‍යාවේ නිගමනයේට බැහැලා ඒ තමා බැහැගත් තීරණයට ගත්ත අරමුණට අනුකූලව හිතන්න පටන් ගන්නවා. ඊට අනුකූලව කියන්න පටන් ගන්නවා. ඊට අනුකූලව කරන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේකට කියනවා අවිද්‍යා සහගතව හිතනවා, අවිද්‍යා සහගතව කියනවා, අවිද්‍යා සහගතව කරනවා. අපි දැන් අරගත්තොත් හොඳ ගති අරගත්තනම් දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, ඒ ආදි වශයෙන් යහපත් ගුණ පූර්ණේ කරනවා. ඒවා බොහොම හොඳයි. ඒව තුළ පැවැත්ම හොඳයි කියලා ගත්තනම් හොඳ වුණත් අවිද්‍යාවෙම එකලා කොටසක් ඒකක්. නමුත් අපි ලෝකේ අනුව බලනකොට ලෝකේ හොඳ පැත්ත. නමුත් පැවැත්ම හොඳයි කියලා ගත්තාම අවිද්‍යාව සහගත පැත්ත. ඉතින් අපි බලන්නේ අවිද්‍යාව නිසා හටගන්න හැටි. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට තත්ත කතමා අවිද්‍යාව පත්‍ය සංඛාරා. මේ අවිද්‍යාව පත්‍යෙන් සංඛාර වෙනවා කියන්නේ කොහොමද? පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනින්ජාභි සංඛාරා, අයං උච්චති අවිද්‍යාව පත්‍ය සංඛාරා. මේ ආකාරයෙන් පුඤ්ඤාභි සංඛාරයත් අවිද්‍යාව පත්‍යෙන් වෙනවා කියලා දේශනා කරනවා. එහෙනම් මේ පින කියනවා යහපත් දේවල් ලෝකේ හොඳයි කියලා කියනේවත් පැවැත්මේ ආශාවෙන් පැවැත්මට හොඳයි කියලා ගත්තනම් පැවැත්මේ ආශාව පැවැත්මේ කැමැත්ත සමග බැඳිලා ඒ හොඳ දේවල් කරන්න පටන් ගත්තොත් අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාරා කියන තැනට වැටෙනවා. දැන් අපි දකින්න ඕනේ මෙන්න මේ පුඤ්ඤාභි සංඛාරයක් හෙවත් පිනක් සිද්ධ කරනකොට හිතෙන් හිතලා ඒ වගේම වචනෙන් කියලා ක්‍රියාවෙන් කරලා මේ ආකාරයෙන් සිද්ධ කරනවා නම් ඒ අවිද්‍යාව සහගතව මොන්න මොහොත නැගෙනවා එක්තරා දෙයක්. මොකද්ද? පුඤ්ඤ අභිසංඛාර කියන කොටස. මෙන්න පුඤ්ඤාභි සංඛාර කියන එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ කරන පින සතර ගමන හා සම්බන්ධයි. සතර ගමනේ පැවැත්මේ ලබන්නා වූ සැප සම්පත් ආදිය සමග සම්බන්ධයි. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් පුඤ්ඤාභි සංඛාරයක් සිද්ධ කරනකොට සංඛාර පත්‍ය විඥානං කියලා එමෙ ස්ථානයේදී විඥානයක් හට ගන්නවා. මෙන්න මේකට කියනවා අභිසංඛාර විඥාන. විඥාන කියන වචනේ කියනකොට විග්‍රහ සහිතයි. ඒ තැනට ඔබින විදිහට තේරුම් අරගන්න ඕනේ. සංඛාර පත්‍ය විඥානං කියන මූල සිද්ධාන්තයේ තිබෙන පදමාලාව කිව්ව පළියට කියපු තේරුම් ගත්ත පමණින් එයින් වටහා ගන්න බැහැ ඒ මොන මොන විඥානද කියලා. එහෙනම් මෙතන අපි දැනගන්න ඕනේ භවය හට ගැනීමට හේතු වෙන නැණ ජීවත් වෙලා ඉන්න මිනිස්සෙගේ ඒ ජීවිතයේ පවතින කාලය තුළම ඇතිවෙනා යම් භවක වෙනස් වීමක් යම් ස්වභාවයකට පත්වීමක් තියෙනවා නම් අන්නේ පත්වීම ඇතිවෙන සිද්ධාන්ත මාලාවයි මේ පළවෙනි පටිච්චසමුප්පාදයේ නැහැ මේ භවයේ පෙන්වෙන පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරන්න. දැන් අපි ඒකෙන් දැනගන්නවා අන්න අභිසංකාර හේවත් අර අවිද්‍යාව සමග බැඳිලා සසර පැවැත්මට හේතු වෙන ඒකට කාරණා මතු කරලා දෙන ඒ බඳු ඵලයක් ඇති කරවන යම්කිසි හේතුවක් වශයෙන් ඒ බඳු වන්නා වූ පින් හිතිවිලි ගත්තනම් සසර ගමනට හේතු වෙනා වූ විඥානයක් හට ගන්නවා අභිසංකාර විඥානේ. මෙන්න මේක තමයි සසර ගමනට හේවත් පුනර්භවයේ බීජය. සසර ගමනට හේතු වෙන උප්පත්ති භවයේ බීජය. උප්පත්ති භවය කියන එක තමයි පුනර්භවය කිව්වේ. එහෙනම් කර්ම භවය කියන එක තමයි භවය කිව්වේ. භවෝ ද්විදේන අත්ති කම්ම භවෝ අත්ති උප්පත්ති භවෝ කිව්වේ මෙන්න මෙතෙන්ටයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම හටගන්නේ අපිට උප්පත්ති භවට ඉස්සෙල්ලා කර්ම භව. කර්ම භව හටගන්නේ මොකෙන්ද? මෙන්න මේ විදිහට අපි පින්කම් කරනවා නම් නැත්නම් ඉබඳු යහපත් දේ කරනවා නම් හටගන්න සංකාරයන්ගෙන් හටගන්නවා අභිසංකාර නැත්නම් පුඤ්ඤාභිසංකාර. පුඤ්ඤාභිසංකාරයෙන් හටගන්නවා පුඤ්ඤාභි සංකාර පත්‍ය පුඤ්ඤාභි විඥාන. අන්න පුඤ්ඤාභි සංකාර විඥාන. මේ ආකාරයෙන් පරිච්ඡමෝපාදී විග්‍රහ කරනකොට ගන්න ඕනේ. සිද්ධාන්තයට අනුකූලව විග්‍රහ කර ගන්න ඕනේ. එහෙනම් පුඤ්ඤාභි සංකාරයන්ගෙන් හටගන්නේ මොනවද? අභිසංකාරයට අනුකූල වන්නා වූ පුඤ්ඤ විඥානය. අන්න මේ විඥානය හටගත්තාම මොකද? දැන් මැරිලා නැහැ තව. මේ විඥානයේ පටිසන්ධි විඥානය කියන එක නෙමෙයි. මේ පැවැත්ම තුළ යන භවය හට ගැනීමට මුල් වෙන පටිච්චසමුප්පාද ක්‍රමයයි මෙතන කියෙවෙන්නේ. අන්න ඒ නිසා දකින්න ඕනේ අන්නේ විඥානය හටගන්නවා අභිසංකාර විඥානය කියලා. එහෙනම් මේ හටගන්නේ විඥානය මොකද්ද? මෙන්න මේ විඥානය තුලින් හටගන්න දෙයක් තමයි ජීවත් වෙලා ඉන්න අපේ මානසිකත්වයේ වෙනස් වීම. හොඳ වැඩ කරගෙන යනකොට අපේ මානසිකත්වයේ වෙනස් වෙනකොට අපිට දකින්න පුළුවන් නව විඥානයක් පහළ වෙලා. ඉස්සෙල්ලා හොඳ වැඩ කරන්න හිතක් තිබුණේ නැහැ. හොඳ වැඩ කරගෙන යනකොට කල්යන්තයට මොකද වෙන්නේ? හොඳ වැඩ කරන හිතක් මතුවලා එනවා. දැන් හොඳ වැඩ කරන්න හිතෙනවා. ඒ ප්‍රියමනාපයක් ඇති වෙනවා. මොකද්ද වුනේ? අන්න අභිසංකාරේ විඥානයක් පහළ වුණ බවට ලකුණු. ඉස්සෙල්ලා නැති මානසිකත්වයක් දැන් තියෙන්නේ. හොඳ මානසිකත්වයක්. හොඳ මානසිකත්වයේ හැමිලීම ගෝචර වෙන්නේ මොනවද? හොඳ වැඩ පිළිබඳව අදහස්. හොඳ වැඩවල ක්‍රම සටහවල්. ඒවැ සටහන්, මනෝ සටහන්. මෙන්න මේවා තමයි ඒ පුණ්‍ය විඥානයේ බැහැගන්න නාම රූප. මෙන්න මේ පුණ්‍ය විඥානයේ බැහැගන්න මෙන්න මේ නාම රූප වලට කියනවා විඥාන පත්‍යා නාම රූපං කියන සිද්ධාන්තයේ ක්‍රියාත්මක වුණා. දැන් මෙතෙන්දී මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න නාම රූපච්ඡා සලායතනං කියලා ඇස කන දිවනාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හය ඒ හොඳ වැඩ වලට ආයතන වුණා. ආයතන වෙලා හිටන් ඒ හේතුව මොකද උනේ? පුණ්‍ය කර්මයක පුණ්‍ය මානසිකත්වයට ඒකට අවශ්‍ය කරන දේවල් යලි යලි ගොඩනගන්න හේතුකාරකෙන විදිහට ක්‍රියාත්මක කරවන්න පටන් ගත්තාම ඒවා පුණ්‍ය ධර්මයට ආයතන බවට පත් වුණා. අන්න නාම රූපච්ඡා සලායතනං කියන සිද්ධාන්තයෙන් ජීවත් වෙලා යහපත් කටයුතු කරගෙන ඉන්න පුද්ගලයාගේ මානසිකත්වයේ නැවතත් ලෝකේට ඇස කන දිවනාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන් තුලින් යොමු වෙච්ච ආකාරය. මේවෙන් යොමු වෙලා මොකද වෙන්නේ? නැවත නැවත බැහැගන්න නාම රූප මොනවද? පුණ්‍ය අදහස්. පුණ්‍ය කර්මයන්ට හේතුකාරක වන්නා වූ ආකාර. මේවා තමයි මතුවලා ඉන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? අන්නිබඳු වන්නා වූ පුණ්‍ය අදහස් මුල් කරගෙන ඇතිවෙන්නා වූ මේ නාම රූප කියන්නේ ඒවයි. එයා බැහැගත්තාම ආයතන බවට පත් වුණාන ආයතන වශයෙන් ඇසකන දිවනාසය ශරීරයේ මන ඒ පුණ්‍ය ධර්මයට අනුව ක්‍රියාත්මක වුණා. දැන් ලබන ස්පර්ශයක් ඇත්නම් පුණ්‍ය ධර්මයන්ගේ ස්පර්ශේ. ඒක බොහොම සාන්තයි. එහෙනම් සලායතන පත්‍යා පස්සෝ කියන කාරණෙන් ස්පර්ශය වුණෝකයි පුණ්‍ය ධර්ම ස්පර්ශයයි දැන් ලැබුවේ. ඒකයි කිව්වේ සාගරයට බැසවාගේ පටිච්චසමුපාදය විග්‍රහ කරනකොට සිද්ධාන්තයට අනුකූලව ඒ ධර්මයන් විග්‍රහ කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේ බඳු ආකාරයෙන් ඒ පුණ්‍ය ධර්ම විග්‍රහ එනකොට අන්න අපි දැනගන්නවා මේ ස්පර්ශය නිසා හටගන්නේ පුණ්‍ය වේදනාවක්, පුණ්‍ය වින්දනයක්, ඒ වගේම පුණ්‍ය තණ්හා, එන්න පුණ්‍ය තණ්හා නෙමෙයි කියන්නේ පුණ්‍ය ප්‍රසාදයක්. ඒ ප්‍රසාදයෙන් ලැබෙන මුදුන්පත් වීමක්, පුණ්‍ය අදිමොක්ක තණ්හා ප්‍රසාදපත්ය අදිමොක්කෝ කියලා එතන පෙන්වන්නේ. අන්නේ අදිමොක්ක කියනා වූ තත්ත්වයෙන් බවටපත් වෙනවා. අන්න පුණ්‍ය බවටපත් වුණා. මෙන්න මේක තමයි කර්ම බව. මෙලෝදී ලැබුවා මේ කර්ම භාග ඇතනම් අන්නේ කර්ම භවතුලින් මොකද වෙන්නේ? මතු උපතක් හට ගැනීමට හේතුකාරක වන චුත වෙලා පටිසන්ධියක් ලබන්නා වූ අවස්ථාව වන විට නැත්නම් මරණාසන්න චිත්ත වීතියේදී මෙන්න මේ ආකාරයෙන් ඇවිදිලා ඒ පුණ්‍ය භවින් අන්න ඇති වෙනවා උප්පත්ති භවත නැත්නම් පුනර්භවයට. අපි නැවත බලාපොරොත්තු වෙමු ඒ පුනර්භවයේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. මේ සෑම දිනාට ධර්මාභෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.